ಸತ್ವಾಲೇಸು ಅತ್ರ ಗಚ್ಚಂತು ದೇವತಾ ಸದ್ಧಮ್ಮಂ ಮುನಿರಾಜಸ್ ಸುನಂತು ಸಗ್ಗ ಮುಕ್ತದಂ ಧಮ್ಮ ಸವನ ಕಾಲೋ ಅಯಂ ವದಂತ ಧಮ್ಮ ಸವನ ಕಾಲೋ ಅಯಂ ವದಂತ ಧಮ್ಮ ಸವನ ಕಾಲೋ ಅಯಂ ವದಂತ ನಮೋ ತಸ್ಸ ಭಗವತು ಅರಹತು ಸಮ್ಮಾ ಸಂಬುದ್ಧಸ್ಸ ನಮೋ ತಸ್ಸ ಭಗವತು ಅರಹತು ಸಮ್ಮಾ ಸಂಬುದ್ಧಸ್ಸ ನಮೋ ತಸ್ಸ ಭಗವತು ಅರಹತು ಸಮ್ಮಾ ಸಂಬುದ್ಧಸ್ಸ ಗೌರವನೀಯ ಅಪೇ ಹಾಮುದುರುವನ್ ವಹನ್ಸೇಲಾ ಎತುಳು ಸಂಸಾರ ಸಾಗರ ಇಂಗಿತರವನ್ನು ಕವತಿ ಗುಣಬರ ನೆನಬರ ಕಾರ್ಮಿಕ ಪಿಂಗ್ವಾರ අපි පසුගිය මාසෙ 23 වෙනිදා ඉඳලා මේ දක්වාම එකම අරමුණක් ඔස්සේ ධර්මදේශනා මාලාවක් පවත්වගෙන ඇවිල්ලා අද මේ අවසාන ධර්මදේශනාව සිද්ධ වෙන දවස. ඒ අවසාන ධර්මදේශනාවේ ධර්මදානමය දායකත්වය ලයනල් එදිරිසිංහ දුලා එදිරිසිංහ ඒ මහත්ම මහත්මාවන් දරණ අතර ඒ වගේම රංජනී අල්විස් එනෝනා මහත්මිය මේ පින්කමේ දායකත්වය දරනවා. එසෙනෙහි බර අරමුණු කීපයක් මූලික කරගෙන ඒ වගේම රුක්මාල් නෝනා මහත්මිය මහත්මිය දාර අරමුණු කීපයක් මූලික කරගෙන මේ පින්කමේ දායකත්වය දරන අතරේ චමින්ද චම්පා ඒ දෙපළත් මේ පින්කමේ දායකත්වය දරමින් මේ සද්ධර්ම දානය සඳහා සූදානම් වන වෙලාව. සම්බදානං ධම්මදානං ජිනාති හැම දානයන් අතරේ අග්‍ර වෙන්නේ ධර්ම දානය. බුදුරජාණන් වහන්සේ දාන කීපයක් පිළිබඳව දේශනා කළා. එයින් පළවෙනි අංකය වුණේ ආමිෂ දාන. ඒ බුදුරජාණන් වහන්සේ තිරිසංගත සතාගේ පටන් පෞද්ගලික දාන 14ක් සංඝ සතු දාන 7ක් මේ පිළිබඳව දේශනා කළා. එතනින් උන්වහන්සේ දානේ නතර කළේ යම් කෙනෙකු බුදුපාමොක් මහ සංගරුවන වඩමවා මහ දානයක් පුදයිද ඒ දාණයට වඩා වැඩි ආනිසංස ගෙන දෙන පින්කමක් හැටියට උන්වහන්සේ දේශනා කළා. සතර දිසාවෙන් වඩින මහ සංඝරට පුංචි ආරාමයක් කුටියක් කරවල පූජා කරනවා නම් අර හැම දානයකටම වඩා උතුම්ම දානේ උතුම්ම පින්කම ඒ බව දේශනා කළා. ඊළඟට උන්වහන්සේ ඒ දාණයටත් වඩා වටින දානයක් පෙන්වුවා. ඒ දානේ අර ඔක්කොම දාන පරදනවා. පංචශීල දානේ. පංචශීලයක් දානයක්. සමහරලාට මේ ඇත්ත නොහිතා තියෙන්න පුළුවන්. පංචශීලය කියන්නේ දානයක්. ඒ දානේ එක්කෙනෙකුට දෙන්නෙකුට දෙන එකක් නෙමෙයි. මුළු ලෝකයට දෙන දානයක් එතන තියෙනවා. මොනවද අපි දන් දෙන්නේ පන්සිල් රකින්නකොට? මුළු ලෝකයටම අභය දානය දෙනවා. මේ මුළු ලෝකයටම අවශ්‍ය කරන දානේ අභය දානේ. අපි හැම කෙනෙක්ම හැම සත්වයෙක්ම තම තමන්ගේ ජීවිත පිළිබඳව මහා බියකින් ගත කරන්නේ. ඒ වගේම අපේ සම්පත් කොයි වෙලාවේ මංකොල්ල කාවිද සොරා ගනීවිද කියන අපේ සම්පත් පිළිබඳව බියකින් අපි මේ ලෝකේ වර්තමාන ජීවත් වෙනවා. කොයි වෙලාවේ අපේ පවුලේ සදාචාරාත්මක පැවැත්ම බිඳවැටේද කියන සැකය කුකුස හැම හිතකම පහළ වෙනවා. කොයි වෙලාවේ බොරුවෙන් මුලාවට පත් කරාවිද කියන අදහස හිතේ නිතර නැගෙනවා. ඒක කොච්චර ගැඹුරට ඒ අදහස පහළ වෙලාද අම්මා තාත්තාවත් අද විශ්වාස කරන්න බෑ කියන තරමට බොරුව සංස්ථාගත වෙලා මතින් මත් වෙලා කොයි වෙලාවෙ අපට අනතුරක් වේවිද ඇතුළතින් පිටතින් කොයි විදිහේ අනතුරකටපත් වේවිද කියන බියකින් ලෝකේ වාසය කරනවා. පංච බයකින් වාසය කරන ලෝකයට ඔබට පුළුවන් නම් අනේ මොහු නිසා මොහුගෙන් මගේ ජීවිතයට අනතුරක් නොවන්නේ කියන අදහස උපදවන්න පුළුවන් නම් අභය දෙන්න පුළුවන් නම් මොහු අපේ සම්පත්තියට හානියක් නොකරන්නේ කියන විශ්වාසය ගොඩනගන්න පුළුවන් නම් අපේ ජීවිතයේ සදාචාරාත්මක පැවැත්මට හානියක් මොහුගෙන් නොවන්නේ කියන විශ්වාසය ගොඩනගියේ කියලා මොහු කිසි විටක බොරුවෙන් අප මුලානු කරන්නේ කියන විශ්වාසය ගොඩනැගිය හැකි නම් මොහු මතින් මත්ව අපිට හානියක් අනතුරක් අනර්ථයක් නොකරන්නේ කියන විශ්වාසය ගොඩනැගිය හැකි නම් මෙන්න මේ දාණය ලෝකෙටම වටිනවා. අපි පංචශීල ප්‍රතිපදාවෙහි පිහිටනවා කියලා කියන්නේ මෙන්න මේ අභය බිය නැති බව ලෝකයට නැති කරනවා. අපි දන්නවා පින්වතුනි සමහරු මේ බියමුළු ලෝකයට නිරන්තරවම බෙදෙනවා. මේ පින්වතුන් දැකලා ඇති සමහර සත්තු සමහර අය යනකොට ඉක්මනින් නැගිටලා පැනලා දුවනවා. හැබැයි සමහරු යනකොට ඇඟේ හැප්පුණක් ගණන් ගන්නෑ උහි ඉන්නවා. මොකක්ද මේ වෙනස? දැකලා ඇති නිදාගෙන ඉන්න බල්ලු පවා සමහරුන්ගේ අඩි සද්දයට හැරිලා කෑ ගහලා දුවනවා. මොකද ඒ අය දන්නවා මේ බය දෙන්නේ කියලා. සමහර සත්වෝ ඉන්නවා සමහරු ඇඟේ හැප්පිලා ගියා ගණන් ගන්න. ඒ සතා දන්නවා මෙයා අභය දෙන කෙනෙක් කියලා, විපත් කරන කෙනෙක් නෙමෙයි කියලා. ඒ නිසා තිරිසංගත ලෝකයට පවා මෙබඳු නිර්භය බව දෙන්න පුළුවන් නම් ඒ දානේ හරි වටිනවා අර ඔක්කොම දානවලට වඩා. ජේතවනාරාමයේ පූර්වාරාමයේ වැනි මහාරාමයක් බුදුපාමොක් මහසඟලට පුදනට වඩා මේ දානේ වටිනවා බුදුහාමුදුරුවෝ දේශනා කළා. මේ දානේටත් වඩා වටිනවා කෙනෙකුට බණපදයක් කියලා දෙන්න පුළුවන් නම් බණපදයක් ලියවන්න පුළුවන් නම් ඒ සද්ධර්ම දානේ හතරපද ගාථාවක් කියලා තේරුම් කරලා දෙන්න පුළුවන් වුණොත් ඒ ධර්ම දානයේ වටිනාකම අර හැම දානයකටම වඩා උතුම් වෙනවා. ඒ නිසා මේ පින්වතුන් මේ කාලය තුළ උතුම් සද්ධර්ම දානයක යෙදුණා. අදත් ඒ ධර්ම දානයේ යෙදෙන්නයි කල්පනාව. අපි මේ කාලය තුළම කතා කළේ කෙනෙකුට මේ ජීවිතේම නිවන කරා යන්නට කැමති නම් ඒ යා යුතු ගමන් මඟ සකසා ගන්නේ මොන වගේ දහමක් දැනුවත් වීමින්ද කියන අදහසයි අපි පැහැදිලි කරන්නට යෙදුණි. පසුගිය එළිදා අපි ඒ දහමම ප්‍රයෝජනයට අරගෙන සක්කාය හා සක්කාය දෘෂ්ටිය පිළිබඳව අපි කතා කළා. සක්කාය කියන තැනින් ඒ වචනයෙන් අර්ථවත් කළේ පංච උපාදානස්කන්ධය. අදත් අපි ඒ අර්ථයටම තවත් අර්ථයක් එකතු කරලා මේ දේශනා මාලාව නිමා කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්වතුනි, අපට මේ සියල්ල සිද්ධ කරන්න හුඟා කාලයක් ඉතුරු වෙලා නැහැ. අංගුත්තර නිකායේ හරි ලස්සන සූත්‍රයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ බොහෝමත්ම සංවේදීව සිවණ පිළිසමතලා අවවාද කළ අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා මීට කල්ප ගණනාවකට ප්‍රථම ලෝකේ පහළ වෙලා හිටියා අරක නමින් ශාස්ත්‍රූරේ. මේ මහා කල්පයට පෙර කල්ප 32ක් බුදුවරු ලෝකේ පහළ වෙලා නැහැ. කල්ප 32කට එහා කර්මවාදී ක්‍රියාවාදී තවුස්වරේ පහළ වෙලා තියෙනවා. ඒ තවුස්වරය තමයි අරක කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා මේ අරක තවුස්තුමා තමන්ගේ ශ්‍රාවක පිරිස අමතලා නිරන්තරවම අවවාදයක් කළා. අප්පමිදං බ්‍රාහ්මණ මනුස්සානං ආයු ගමනීයෝ සම්පරායෝ කත්තබ්බං කුසලං බහු. බ්‍රාහ්මණ වරුණි, මේ මිනිස් ආවස බොහෝ මල්පයි ස්වල්පයි පරිත්තයි ලඝුයි බොහෝ ආබාධ සහිතයි. එනිසා අප්‍රමාදී වෙන්න. එතුමා දේශනා කරනවා උදෑසන තන අග රැඳුණු පිළිමිඳක් වගේ මේ ජීවිතය. බොහෝ මල්පයි ස්වල්පයි පරිත්තයි ලඝුයි බොහෝ ආබාධ සහිතයි. අප්‍රමාදේන සම්ප්‍රාදේත. ප්‍රමාද වෙන්න එපා, ඉක්මන් කරන්න. එතුමා පැහැදිලි කරනවා වැසි වැටෙන වෙලාවේ මතුවෙන තියපු බුලක් වගේ, පෙන පිඩක් වගේ මේ ජීවිතය. බොහෝ මල්පයි ස්වල්පයි පරිත්තයි ලැබුවේ වහා බිඳෙනවා. අප්‍රමාදේන සම්පාදේත කත්තබ්බං කුසලං බහු. අප්‍රමාදීව බොහෝ කුසල් දහම් වටයි. බ්‍රාහ්මණ වරුණිමේ ජීවිතය කඳු මුදුනෙන් කඩා හැලෙන ගංගාවක් වගේ, වේගයෙන් මහ මුහුදට ගලනවා වගේ. උපතේ පටන් මේ ජීවිතය මරණය කරා වේගයෙන් ගලාගෙන බහිනවා. ඒක බොහොම ඉක්මනින් ගලන ගැලීමක්. මේ ජීවිතයේ බොහෝ මල්පයි ස්වල්පයි පරිත්තයි ලඝුයි ජීවත් වෙන කාලේ බොහෝ ආබාධ සහිතයි. එනිසා කත්තබ්බං කුසලං බොහෝ කුසල් වඩන්න. බ්‍රාහ්මණ වරුණි, ශක්ති සම්පන්න පුරුෂේ, දිවාගඩ ගත්ත කෙළඹිඩක් වමාරා එළියට ගමන්න කොච්චරනම් අල්ප ස්වල්ප වෙලාවක්ද ගත වෙන්නේ? අන්න ඒ වගේ මේ ජීවිතයත් අල්පයි ස්වල්පයි පරිත්තයි ලැබුයි. අප්‍රමාදීව කුසල් දහම් වඩන්න. බ්‍රාහ්මණ වරුණි, ගව දෙනක් වදකස්ථානයට මරණ ස්ථානයට ගෙන යන්නේද, තබන තබන පියවරක් පාසා මරණයට ලංවන්නේ යම්සේද, මේ ගෙවෙන ගෙවෙන හැම මොහොතක් පාසාම ඔබේ ජීවිතයක් මරණය කරා ඉලං වෙන්නේ. එනිසා ප්‍රමාදී වෙන්න, වහ වහ කුසල් දහම් වඩන්න. බ්‍රාහ්මණ වරුණි, දින ගණනක් රත් වෙච්ච ලෝහ තහඩුවක් මතට මස් බිඳක් දැමුවහොත් වහා ඒ ශෛලී ගෙවී යන්නේ යම්සේද, මේ ජීවිතයත් පැවැත්ම බොහෝ මල්පයි ස්වල්පයි පරිත්තයි ලබුයි බොහෝ ආබාධ සහිතයි වහවහ කුසල් දහමි හැසිරෙන්න. මෙසේ නිරන්තරව කරන අවවාදී පිහිටලා හෙට දහසක් ධ්‍යාන භාවනා වඩලා බබලව උපන්නා. පුදුමයි මහණෙනි, එදා අරක තාපසතුමා මේ ජීවිතයේ අල්පයි ස්වල්පයි පරිත්තයි ලබුයි කියලා දේශනා කරනකොට, ඒ දේශනාවේ බොහෝ දෙනා පිහිටනකොට, එදා මිනිස් ආයුෂ අවුරුදු 60,000. ලෙඩ රෝග හැටියට තිබුණේ බඩගින්න, පිපාසය, මල මුත්‍රා කිරීම, සීතල උෂ්ණය, මේ ආදී ස්වල්ප ආබාධ කොටසක් විතරයි. එබඳු අල්ප ආබාධ ඇතිව 60,000ක් අවුරුදු ආයු තිබියදී අරක තාපසතුමා මේ ජීවිතයේ අල්පයි ස්වල්පයි පරිත්තයි ලබුයි අප්‍රමාදීව කුසල් දහම් වඩන්න කියලා අවවාද කළා නම් මහණෙනි, අද කෙසේ අවවාද කළ යුතුද? අද නොමලාගේ ජීවිතය අවුරුදු ගණනින් කිව්වොත් උඹලට අවුරුදු 100ක් ජීවත් වෙන්න පුළුවන්. වැඩි වුණොත් කලාතුරකින් කෙනෙකුට ඊට වඩා ස්වල්පයක් එහාට යන්න පුළුවන්. පොදුවේ ගත්තාම නුඹලට ජීවත් වෙන්න තියෙන කාලය අවුරුදු 100යි. මහණෙනි, අවුරුද්දකට ඍතු තුනක් තියෙනවා. වස්සාන, හේමන්ත, ගිම්හාන. ඍතු වශයෙන් කිව්වොත් මහණෙනි නුඹලට ජීවත් වෙන්න තියෙන්නේ ඍතු 300යි. මහණෙනි, මාසයේ අවුරුද්දකට මාස 12ක් තියෙනවා. මාස ගණනකින් කිව්වොත් උඹලට ජීවත් වෙන්න තියෙන්නේ මාසෙ 1200යි. මහණෙනි, උඹලට ජීවත් වෙන ලැබෙන කාලය අර්ධ මාස වලින් කිව්වොත් අර්ධ මාස 2400යි උඹලට තියෙන්නේ. මහණෙනි, දින රාත්‍රී ගණනින් කිව්වොත් එක ඍතුවකට රාත්‍රී 12,000යි. රාත්‍රී 36,000යි නුඹලට ගෙවන්න වෙන්නේ ඔය ජීවිත කාලය තුළ. මහණෙනි, නුඹලාට ලැබෙන ආහාර වේල් ගණන කිව්වොත් දවසකට ආහාර වේල් දෙකක් දුක්ති විඳ නුඹලට ආහාර වේල් 72,000යි ගන්න තියෙන්නේ. ඒනොත් කිරි උරාබන අවදිය, රෝග පීඩා වැළඳිලා ආහාර වර්ජනය වෙන අවදිය, කෝපයෙන් ක්‍රෝධයෙන් ආහාර නොගෙන ඉන්න අවස්ථාව, දුකට පත් වූ විට ඒවා අත්හැරෙන අවස්ථාවන් අත්හැරෙනකොට මහණෙනි, ආහාර වේල් කීයද ගන්න වෙන්නේ? මහණෙනි, මම දැන් නුඹලාට නුඹලාගේ ජීවිතයේ ආවසී වර්ෂ ගණනින් කිව්වා වර්ෂ 100යි. ඉරුතු 300යි ඉරුතු ගණනින් කිව්වා. මාස ගණනින් කිව්වා 1200යි. අර්ධ මාස වශයෙන් කිව්වා 2400යි. රාත්‍රී දින ගණනින් කිව්වා 36,000යි. ආහාර වේල් ගණනින් කිව්වා 72,000යි. මහණනි, දැන් ඒ අවුරුදු ගණනින් කීයක් ගෙවිලා ගිහිල්ලාද? ඔබ කල්පනා කරලා බලන්න, අවුරුදු 100ෙන් දැන් මම කීයක් ගෙවා දමලාද? තව කීයක් ඉතුරු වෙලා තියෙනවද? ඉරුතු 300ෙන් මම ඉරුතු දැන් කීයක් ගෙවලා දාලාද? අර මාස 1200ෙන් මාස කීයක් ගෙවි ගිහිල්ලාද? අර්ධ මාස 2400ෙන් දැන් කොච්චර ගෙවි ගිහිල්ලාද? දින 36,000ෙන් මං කීයක් ගෙවා දමලා තියෙනවද? ආහාර වේල් 72,000ෙන් කොච්චර ගිල දමලා තියෙනවද? ඉතුරු වෙච්ච කාලය සම්පූර්ණයෙන්ම ගෙවන්න වෙයි කියලා කාටද සහතික වෙන්න පුළුවන්? ජීවිතය අස්තිරයි, අනියතයි. ඉතිරි කාලය සම්පූර්ණ කරන්න ලැබේවි කියලා කියන්න පුළුවන් කමක් නෑ. එහෙනම් මහණෙනි, 60,000ක් අවුරුදු තියෙද්දි අප්‍රමාද වෙන්න කියලා අරක තාපසතුමාව වාද කළා නම් අද අපි කොච්චර අප්‍රමාදී වෙන්න ඕනද? ඒ සාමහනනි, මම ශාස්ත්‍රූරේ කැටියට නුඹලට අනුකම්පා කරන කරුණාව දක්වන ශාස්ත්‍රූරයෙක් හැටියට නුඹලට යමක් කියා දිය යුතුය නම් ඒ සියල්ල මම කියලා දුන්නා. දැන් යන්න රුක් මුල් වලට, වනාන්තර වලට යන්න, ශූන්‍යාගාර වලට යන්න, අප්‍රමාද වෙන්න. අප්පමිතං වික්කවේ manussානං ආයු ගමනියෝ සම්පරායෝ කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචරියං නත්ති ජාත සමරණං. පසුව විපිලිසර වෙන්න එපා, අප්‍රමාදී වෙන්න එපා, ප්‍රමාදී වෙන්න එපා, අප්‍රමාදී වෙන්න, කුසල් ධාමයේ හැසිරෙන්න, බ්‍රහ්මචර්යාවේ හිදෙන්න. උපන්න උට මරණේ ගැලවීමක් නෑ. එදා උන්වහන්සේ බොහොම සංවේදීව කළ මේ අවවාදය අදටත් සුදුසුයි. එනිසා පින්වතුනි, අපට ප්‍රමාද වෙන්න වෙලාවක් ඉතුරු වෙලා නෑ. එනිසා දාදම අපි අසාගත්ත ධර්මයේ අහලා ඉවර කරලා ඇත්තකට කරන්නේ නැතුව සුතේ සුතමත්තම් ඇසුවා ඇසීම ඇසීම පමණකින් නිමා කරන්නේ නැතුව ඇසුතේ නැවත නැවත අහමින් නැවත නැවත ධර්මයේ යෙදෙන්න අප්‍රමාදී වෙන්න ඕන. පින්වතුනි, මේ ලෝකයේ ගත කරනකොට අපි හැමෝම නොයෙක් නොයෙක් විදිහෙන් ජීවිත ගෙවා දැමුවත් අපි හැමෝටම පොදු න්‍යායන් තියෙනවා. අපි මේ ලෝකයේ තුල ජීවත් වෙනකොට නොයෙක් නොයෙක් ප්‍රාර්ථනාවන් තියෙනවා. හැබැයි ඉතින් ඒ ප්‍රාර්ථනාවන් සියල්ලක්ම ඉටු කරගෙන සෑහීමකටපත් වෙච්ච කෙනෙක් මේ තුන් ලෝක ධාතු කවදාවත් හමුවෙන්නේ නැහැ. යම්පිච්ඡං යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං. යමක්ද ප්‍රාර්ථනා කළේ ඒ ප්‍රාර්ථනාව ඉටු නොවුණු තැන අපිට මහ දුකක් උදා වුණා. අපද විවිධ ප්‍රාර්ථනාවන්ගෙන් යුක්තයි. ඒ මනාපෘත්තු ප්‍රාර්ථනා ඉටු නොවුණු තැනයි අපි දුකට ව්‍යසනයට පත් වෙන්නේ. පින්වතුනි, අපි කැමති දේවල් තියෙනවා ලෝකේ, අකමැති දේවල් තියෙනවා. අකමැති දේවල් ලැබෙනකොට අපි ඒකාන්තයෙන් ඒ මොහොතේම දුකට පත් වෙනවා. කැමති දේ ලැබෙනකොට සතුටු වෙනවා. හැබැයි අපි දන්නේ නැති වුණාට කැමති දේ කොයි වෙලාවෙ හරි අපට අර අකමැති දේමයි මතක් කරලා මතු කරලා දෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිරන්තරයෙන්ම ගවේෂණයට ලක් කළ යුතු, විමර්ශනයට ලක් කළ යුතු දහමක් වෙනවා. ඒක ජීවිතයත් එක්ක නිතරම පවත්වන්න ඕන. බලන්න, මොහොතක් ඔබ කල්පනා කරලා මේ ලෝකේ ජීවත් වෙච්ච කාලය තුල අපේ බලාපොරොත්තු බිඳ වැටීම නිසා මොනතරම් දුකට ව්‍යසනයට පත් වුණාද කියලා. ඒ ගෙවුණු ජීවිතයේ තුල ඔබ නිරන්තරවම කැමති දේවල් හෙව්වා. මොනවද ඔබ කැමති? ඒ කැමති දේවල් හැටියට ඔබ හොයාගත්තේ මොනවද කියලා ටිකක් ගැඹුරෙන් හිතන්න බලන්න ඕන. අපි ඇහැට ලස්සන ප්‍රියමනාප රූප ලැබෙනවා නම් කැමති. කනට ප්‍රියමනාප සොඳුරු ශබ්ද හට ලැබෙනවා නම් කැමති. නාසයට හොඳ සුවඳ දැනෙනවා නම්, දිවට රස දැනෙනවා නම්, කයට සුව පහසු පහස ගෙන දෙනවා නම් ඒවට කැමති. ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්ත සලායතනයට ලැබෙනකොට අපි තුල අකමැත්ත උපන්නා. කැමති දේ ලැබෙනකොට අපි ඒකේ සතුට උනා. හැබැයි දැන් අපි බලන්න ඕන කැමැති වෙන තැනත් අකමැති වෙන තැනත් පවත්නා ධර්මතාවයේ කුමක්ද කියලා. මේ ලෝකේ අපි කවුරුවත්ම දුක් විඳින්න කැමති නැහැ. දුකට අකමැති. දුක්ඛ පටික්කුලා. දුක පිළිකුල් කරනවා. සුඛ කාමානි භූතානි සැපේට කැමැත්තක් දක්වනවා. සැපේට කැමැති දුක පිළිකුල් කරන මේ ලෝකයේ තුල අපි තුල නිරන්තරවම පවත්වන ප්‍රාර්ථනා කීපයක් තියෙනවා. ජරා ධම්මං මා ජීරති. ව්‍යාධි ධම්මං මා ව්‍යාධීයති. මරණ ධර්මං මා මීයති. කය ධම්මං මා කීයති. වය ධම්මං මා විනස්සති. මේ ලෝකේ හැම දෙනා තුළම තියෙන ප්‍රාර්ථනා කීපයක්. පින්වතුනි, අපි නිදර්ශනයක් උදාහරණයක් අරගෙන මේ අදහස බැලුවොත් යකඩ බෝලයක් අතට අරගෙන කවුරු හරි වතුරක් සමීපයට ගිහිල්ලා ලිඳක් ළඟට ගිහිල්ලා ප්‍රාර්ථනාවක් කළොත් පින්වත් යකඩ බෝලය තා යට නොයාවා උඩ පාවී පාවී මතු වී තිබේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන අදිෂ්ඨානයක් ඇති කරගෙන යකඩ බෝලය වතුරට දැමුවොත් මක්ද වෙන්නේ? ඒ ප්‍රාර්ථනාව කවදාවත් ඉටු වෙන්නේ නැහැ. යකඩ බෝලය යට යනවාමයි. ඒකාන්තයෙන් යට යන යකඩ බෝලය උඩ පාවී මතු වී තිබේවා කියලා යමෙකු ප්‍රාර්ථනා කළාට ඒ ප්‍රාර්ථනාව කිසි කලක ඉටු වෙන්න විදිහක් නැහැ, ඉටු වෙන්නේ නැහැ. එතකොට ඒ ප්‍රාර්ථනාව කරලා ඒ ප්‍රාර්ථනාව ඉටු නොවුණු තැන ඒ මිනිස්යාට සැපක් උපදින්න විදිහක් නැහැ. තමන්ගේ බලාපොරොත්තුව බිඳ වැටුණු තැන දුකක් දුම්නසක්මයි උපදින්න වෙන්නේ. මේ නිදර්ශනයේ දිහා බැලුවාම අපට පේනවා ඒකාන්තයෙන් යට යන යකඩ බෝලය උඩ පාවී තිබේවා කියන මේ ප්‍රාර්ථනාව වැරදි මෝඩ සහගතයි කියලා අපට හොඳටම තේරෙනවා. මෝඩ ප්‍රාර්ථනාවක් කළොත් ඒ ප්‍රාර්ථනාව ඉටු නොවීම නිසා යම් දුකක් විඳින්න වෙනවා කියලා අපට තේරෙනවා. ඒ නිදර්ශනයත් එක්ක බැලුවා. හැබැයි ඔබ දන්නේ නැති වුණාට පින්වතුනි, ඔබ ඔය මෝඩ ප්‍රාර්ථනාව ඔය විදිහම සිද්ධ කරනවා. යකඩ බෝලයක් යට නොයාවා කියලා නම් ප්‍රාර්ථනා කරන්නේ ඒත් ඒකාන්තයෙන් යට යන දෙයක් යට නොයාවා කියලා ඔබ ප්‍රාර්ථනා කරනවා. එක ප්‍රාර්ථනාවක් නෙමෙයි, ඔබ ළඟ ප්‍රාර්ථනා පහක් තියෙනවා. පංචිමානි භික්කවේ අලබ්බනීයාණං කවදාවත් ප්‍රාර්ථනා කරලා ලබන්න බැරි, ඉටු කරගන්න බැරි ප්‍රාර්ථනා පහක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. අලබ්බනීයාණ සූත්‍රයේදී අංගුත්තර නිකායේ ඔබ කල්පනා කරලා බැලුවොත් මේ ලෝකේ හටගත් හැම ධර්මතාවයක්ම දිරන්න ඕන. නොදිරන දෙයක් ලෝකේ නෑ. කවුරු හරි දිරන දේ ඒකාන්තයෙන් දිරන දෙයක් නොදිරාවා කියලා ප්‍රාර්ථනාවක් කළොත් අර යකඩ බෝලේ යට නොයාවා කියන ප්‍රාර්ථනාවේ මේකේ වෙනසක් නෑ. උපන්නනම් ලෝකේ ලෙඩ නොවී ඉන්න බෑ කාටවත්. උපන්න හැම ධර්මතාවයකම පොදු ලක්ෂණයක් ව්‍යාධිය. ව්‍යාධි ධර්මයක් ලෙඩ නොවේවා කියලා යම් ප්‍රාර්ථනාවක් කවුරු හරි කළොත් යකඩ බෝලේ යට නොයාවා කියලා කළ ප්‍රාර්ථනාවේ මේකේ වෙනසක් නෑ. උපන්නොත් හැම දෙයක්ම නැසෙනවා බැරිනවා. ලෝකේ තියෙන මරණ ධර්මතාවය. ඒ මරණ ධර්මය මැරෙන්න හටගත් දේවල්. හටගත්තා නම් හැම දෙයක්ම මැරෙනවා. නැත්ති ජාතස් සමරණ. නියත වශයෙන්ම මරණයේ උරුම. නියත වශයෙන්ම යට යන. දෙයක් නොමරේවා කියලා කවුරු හරි ප්‍රාර්ථනා කරනවා නම් යකඩ බෝලේ යට නොයාවා කියලා ප්‍රාර්ථනාවේ මේකේ වෙනස. හටගත්ත හැම දෙයක්ම මොහොතින් මොහොතකසේ වෙනවා. ගෙවෙනවා. ඒ ගෙවෙන දේවල් නොගෙවේවා, ක්ෂය නොවේවා කියලා කවුරු හරි ප්‍රාර්ථනා කළොත් අර ප්‍රාර්ථනාවේ මේ ප්‍රාර්ථනාවේ කිසි වෙනසක් නැහැ. ලෝකේ හටගත්ත හැම දෙයක්ම වෙනස් වෙනවා. වෙනස් නොවී ඒකත්වයේ පවතින දෙයක් ලෝභී වෙලා නැහැ. නාම රූප හැම ධර්මතාවයක්ම වෙනස් වෙන විපරිණාමයට පත් වෙනවා. ඒ වෙනස් වෙන ලෝකයේ තුල කිසිවක් වෙනස් නොවේවා කියලා යමෙකු ප්‍රාර්ථනා කරයි නම් ඒ ප්‍රාර්ථනාව කිසිදාක නොවන යකඩ බෝලේ යට නොයාවා කියන ප්‍රාර්ථනාව හා සමාන ප්‍රාර්ථනාවක් කොට දකින්න ඕන. අපි මෙන්න මේ ප්‍රාර්ථනාවන්ගෙන් යුක්තයි. මම කියන තැන මගේ කියලා ගත්ත දේ තුල අපි දකින්න ඕන එහි සැබෑව, එහි යථාර්ථය. මේ සම්මා දිට්ඨිය උපදවා ගන්න තියෙන තවත් එක න්‍යායක් මේ. ජරා ධර්ම, ව්‍යාධි ධර්ම, මරණ ධර්ම. කය ධම්ම, වය ධම්ම. අපි මේ ලෝකේ මම කියලා ගත්ත යමක් ඇත්නම් රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ මගේ කියලා යමක් අරගෙන නැත්නම් ඒ රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ ආධ්‍යාත්මික වේවා බාහිර වේවා මේ පහෙන් යමක් අපි උපාදාන කරගත්තා නම් තණ්හාවෙන් ඒ අල්ලගත්ත හැම දෙයකම සැබෑව යථාර්ථය දිරන බව, ලෙඩ වෙන බව, මියෙන බව, ක්ෂය වෙන බව, වෙනස් වෙන බව. හැබැයි අපිට මේ අහුනේ අල්ලගත්තේ ජරා ධර්මයක්, ව්‍යාධි ධර්මයක්, මරණ ධර්මයක්, කය ධර්මයක්, වය ධර්මයක් කියලා වැටහීමක් නෑ. මොකද අපට හමු වෙලා තියෙන අම්මා තාත්තා කියන තැනින්, දුව පුතා කියන තැනින්, ස්වාමියා බිරිඳ කියන තැනින්, හිතවතා හිතවතිය අසල්වැසියා කියන තැනින් තමයි, ගේදොර යාන වාහන කියන නමින් තමයි අපට හමු වෙලා තියෙන්නේ. නුවණින් කල්පනා කරලා බැලුවොත් මේ මොන නමකින් අපට හසු වෙලා තිබුණත් ඒ හැම ධර්මතාවයක්ම මෙන්න මේ කියන ධර්මතා පහට යටත් නේද? මේ හැම ධර්මයක්ම ජරා ධර්මයක්, ව්‍යාධි ධර්මයක්, මරණ ධර්මයක් නේද? කය ධර්මයක්, වය ධර්මයක් නේද? අපි අර එදා කියා දුන්නු ආධ්‍යාත්මයේ තුලින් දකින දකින අහන දැනෙන දැනගන්න ඒ තුල යෙදෙන පංච උපාදානස්කන්ධයේ දුක දුක හැටියට දකින නුවණ දැක ගන්නට තරම් හැකියාවක් නොමැතිනම් ඒ තැනට යන්න පූර්ව ප්‍රතිපදාවක් හැටියට කෙනෙකුට පුළුවන් ඔබට හසු වෙන ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනසට හසු වන වට්ටමින් පටන් ගන්න. මෙන්න මේ හැම ධර්මයක්ම මම කියලා, මගේ කියලා, අපේ කියලා ගත්ත, නොගත්ත හැම දෙයක්ම ලෝ ඇති තා මේ සියල්ලම මෙන්න මේ ධර්මතා පහට යටත් නේද? ජරා, ව්‍යාධි, මරණ, කය, වය. දැන් ඔබ විමසලා බලන්න එකින් එක අරගෙන 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 මේ ධර්මයේ දිරන්නේ නැද්ද? ඔබට වැටහෙන මට්ටමකින් පටන් ගන්න. අර අපි කියා දුන්නු ආධ්‍යාත්මයේ තුලින් සිය නොවන පිටුවාගෙන බලන්න බැරි නම් මට එතන තේරෙන්නේ නැහැ කියලා අතහරින්නපා. මෙතනින් පටන් ගන්න. ඔබට තේරෙන හැට කනට නාසයට දිවට කයට මනසට මේ ඉන්ද්‍රියට හසු වෙන මට්ටමකින් අරගෙන බලන්න එකින් එක විමසන්න. මේක දිරන දෙයක් නේද? මේක නොදිරා පවත්වන්න පුළුවන්ද ලෝකේ කාටවත්? හොඳට හිතලා බලන්න. ඕන දෙයක් සජීවී අජීවී ඕන දෙයක් අරමුණු කරලා හිතන්න මේක ඒකාන්තයෙන් දිරනවා නේද? රන් රෙදී මුතු මැණික් උනත් තිරපත් වෙනවා. නොදිරන දෙයක් නේ. අපි දන්නවා ඉරෙත් දැන් ගෙවීමක් තියෙනවා. ඒක තරුණ වියදම් පසු කරගෙන යනවා කියනවා. එහෙනම් ඒකත් මේ ජරාවටපත් වෙනවා, දිරාගෙන යනවා. මේ මහා පෘථිවි තලය දිරාපත් වෙනවා. මේ පර්වත ගල් මේ සියල්ල දිරාපත් වෙනවා. මේ ගහක් වුණ ගහක් වුණ ඒකේ තියෙන දිරායාවක් කතු වේලිලා ඉති දිරලා දිරාපත් වීමක් තියෙනවා. මෝරායාවක් මහලුවේට යාමක් තියෙනවා ගහක කොළක වුණා. එතකොට සතෙක් ගත්තා උපන්දා ඉඳලා මරණය දක්වා දිරායාවක් තියෙනවා. ඉතින් දැන් බලනවා හැම දෙයකම මේ ධර්මතාවයේ ඉදිලා නේද? එතකොට මේ ධර්මතාවය මම කියලා ගත්ත, මගේ කියලා ගත්ත, මම මගේ කියලා නොගත්ත හැම දෙයකම තියෙන පොදු ධර්මතාවය. එතකොට මේ ධර්මතාවය වෙනස් කරන්න පුළුවන්ද ලෝකේ කාටවත්? වෙනස් කරගත්ත කෙනෙක් ඉන්නවද? ඔන්න හිතලා හොයලා බලනවා තමන්ට වැටහෙන විදිහකට. ඔන්න එතකොට තමන්ට තේරෙනවා අනේ මේ ලෝකේ බුදුවරු පහළ වුණා, පසේ බුදුවරු මහරහතන් වහන්සේලා ඉර්ධිමතුන් පහළ වුණා, මහා නෙපෝලියන් වැනි, හිට්ලර් වැනි, ධර්මාශෝක වැනි අධිරාජවරු පහළ වුණා, මහා බලගත් ධනවතුන් පහළ වුණා, ශක්ති සම්පන්න අය පහළ වුණා. මේ කාටවත් මේක වෙනස් කරන්න බැරි වුණා. ඔක්කොම දිරාපත් වුණා. වජ්‍ර පර්වතේ පවා දිරාපත් වෙනවා. එහෙනම් මේ දිරීම ඒකාන්තයත්ත. අනේ මේ දිරන දේ නොදිරාව. මගේ දුව නම් දිරාපත් වෙන්නේපා. මගේ අම්මා මහලු වෙන්නේපා. මම මහලු වෙයට යන්නේපා. මගේ කොණ්ඩේ දෙන්නේපා. මගේ දත් හැලෙන්නේපා. හැමරලි වැටෙන්නේපා කියලා. කොච්චර ප්‍රාර්ථනා කළත් ලෝකේ කාටවත් මේක නවත්තන්න බෑ නේද? එහෙනම් ඒ කාන්තෙන් යට යන යකඩ බෝලයක් වගේ නේද මේක? වැරදි ප්‍රාර්ථනාවක් මේ තුල යෙදුනොත් ඒ ප්‍රාර්ථනාව ඉටුන වුණු තැන නේද දුක එන්නේ? දිරණ දේ දිරණ ධර්මයක් හැටියට බාරගත්තොත් දැකගත්තොත් දිරීම නිසා නෙමේ දුක එන්නේ. දිරණ දේ මම මගේ කරගෙන ඒක නවත්තන්න කල්පනා කළොත් දුක එන්නේ. එහෙනම් ඒකාන්තයෙන් ලෝකේ තියෙන හැම ධර්මතාවයක්ම දිරන දෙයක් නේද? මේ ලෝකේ උපන්නොත් කෙනෙක් ලෙඩ නොවි ඉන්න පුළුවන්ද? හැම කෙනෙක්ම ලෙඩ වෙනවා නේද? ව්‍යාධිය උරුමයි නේද මේ ලෝකන්නේවට? මිනිස්සුන්ට විතරක් නෙමෙයි. ගහක් වෙලක් දිහා බලන්න ඒවත් ලෙඩ වෙන්නේ නැද්ද? ඒවත් ලෙඩ වෙනවා. ඔක්කොම ලෙඩ වෙනවා. එහෙනම් ව්‍යාධි කියන්නේ ලෝකේට උරුම පොදු ධර්මතාවයක්. මට අයිති එකක් නෙමෙයි. ඒක ලෝකෙට අයිති එකක්. එහෙනම් ලෝකෙට අයිති ධර්මතාවයක් නම් මේක ඒක මමවත් මගේවත් මේක ලෝකෙට අයිති එකක්. ඊළඟට බලනවා මැරෙනවා ලෝකෙ. උපන්නොත් හටගත්තොත් හැම දෙයක්ම නොමැරි ඉන්න කෙනෙක් ඉන්නවද නොමැරි හිටපු කෙනෙක් ඉන්නවද අජරාමර වෙච්ච කෙනෙක් අමරණීය වෙච්ච කෙනෙක් ඉන්නවද කවුරුවත් මරණයෙන් ගැලවුණු කෙනෙක් ඉන්නවද ලෝකේ කවුරුවත් නෑ හැමෝම මැරිලා උපන් උපන් අය මැරිලා ගිහිල්ලා මේ ඉන්න අය තා අවුරුදු 50ක් 60ක් යනකොට කවුරුවත් ඔක්කොම මැරිලා ගිහිල්ලා මිනිස්සයා විතරක්ද මැරෙන්නේ අනිත් සත්තු මැරෙනවා සත්ත ප්‍රජාව විතරද මැරෙන්නේ මේ මේ හටගත්ත ලෝකේ හැම දෙයක්ම ගසුත් මැරිලා යනවා වෙලුත් මැරිලා යනවා ඔක්කොම මැරෙනවානේ සජීවී අජීවී හැම දෙයකම පොදු ධර්මතාවයක් මරණය කියන්නේ සේ වෙන දෙයක් සේ නොවන දෙයක් ලෝකේ තියෙනවද හැම දෙයක්ම ගෙවෙන ස්වභාවයෙන් හැම දෙයක්ම වෙනසින ස්වභාවයෙන් යුක්තයි නේද? ඔන්න හිත හිතා විමස විමසා බලනකොට පේනෝ මේ ධර්මතා පහට අයිති නැති දෙයක් ලෝකෙනේ. එතකොට මේ ධර්මතා පහට අයිති නැති දෙයක් ලෝකෙ නැත්නම් එහෙනම් මම කියලා මගේ කියලා අපේ කියලා අරගෙන තියෙන්නේ මොනවද? ජාති ජරා ව්‍යාධි මරණ කය වය ධර්මතා ටික මම අම්මා කියලා ගත්තත් තාත්තා කියලා දැක්කත් දුව පුතා කියලා ගත්තත් ස්වාමියා බිරිඳ හිතවතා හිතවතිය සහෝදරයා සහෝදරිය කියලා දැක්කත් ගේ දොර යාන වාහන ගහකොළ කියලා ගත්තත් මං අරගෙන ළඟට කරගෙන තුරුළු කරගෙන තියෙන්නේ මොනවද ජරා ධර්ම ව්‍යාධි ධර්ම මරණ ධර්ම කය ධර්ම වය ධර්ම එහෙනම් ඒ කාන්තයෙන් මේවා මේ ස්වභාවයට පත් වෙනවනම් මම මගේ කියලා ගත්තා කියලා මේ ධර්මතාවය වෙනස් කරන්න බෑ නේද ඒ කාන්තයෙන් මේ ධර්මයන්ට අයිති ආවේනික උරුම ධර්මතාවයට පරිවර්තන වෙනව නේද කියලා බලන්න පුරුදු කළොත් අර ගැඹුරින් ආධ්‍යාත්මයෙන් දැක ගන්න බැරි වුණා මේ විදිහෙන් ජරා මරණය පිළිබඳව දකිනකොට ඔබට මේ මුළු ලෝකයම මෙන්න මේ ධර්මතා පහට අයිති බව පෙනෙන දවසක් එනවා මොකක්ද අතට ගන්නේ මොකක්ද ඇහැට පේන්නේ කනට ඇහෙන්නේ ඒ හැම දෙයක්ම ජරා ධර්මයක් ඒ හැම දෙයක්ම ව්‍යාධි මරණ ධර්මයක් නේද කය වැය ධර්මයක් නේද මේ ධර්මතා පහෙන් එකකට හෝ අයිති නේද දෙකකට හෝ අයිති නේද කියලා දකින්න පුළුවන් වුණොත් ඔන්න ඔබේ සලායතනයක් සලායතනයට හමු වෙන හැම අරමුණක්ම මෙන්න මේ ධර්මතා පහට යටත්ය අයිතිය කියලා දැක ගන්න පුළුවන් වුණොත් ඔබට තණ්හාවෙන් ආසාවෙන් වැළඳ ගන්න දෙයක් නැහැ. ඒ අහුවෙන හැම දෙයක්ම මේ ජරා මරණයේ ස්වභාව කොට පවතිනව නේද? මේ පංච ධර්මතාවයන්ගෙන් තැවරිලා නේද? අසුචි තැවරුණු දෙයක් වගේ මේ ජරා ව්‍යාධි මරණ කය වය ධර්මයන්ගෙන් යුක්තයි නේද කියලා බලන්න පුරුදු වුණොත් ගන්න අහුවෙන දේ මේ ධර්මතාව පහට යටත් නේද කියලා දකිනකොට අන්න ඉබේම අතහැරෙනවා. තණ්හාවෙන් ගන්න දෙයක් නැතුව යනවා. අන්න තණ්හාව දුරු වෙන්න ගන්නවා. තණ්හාව අල්ල ගන්න තියෙන කැමැත්ත නැති වෙනකොට අහුවෙන හැම දෙයක්ම නුවණින් මේ ධර්මතාව ටිකට අයිති නේ. දැන් ඔබ හොයනවා මේ ධර්මතාව ටිකට අයිති නැති දෙයක් තියනවාද කියලා. මේ ධර්මතාව ටිකට අයිති නැති දෙයක් තියනවාද අද? හොඳට තේරුම් ගන්න මජ්ක්‍ධිම නිකායේ එන අරිය පරිේශන සූත්‍රය. සිද්ධාර්ථ කුමරු නිදහසේ කල්පනා කළා. ප්‍රචණ්ඩ මේ ඉස්සෙල්ලම බණ කියලා දුන්නේ සිද්ධාර්ථ කුමාරයාට. චන්නගේ බණ අහලා සිද්ධාර්ථ කුමරු කල්පනා කළා, මම අනාර්ය පරේසණයක නේද යෙදෙන්නේ? මමත් ජාතිය ස්වභාව කොට, ජරා දුක ස්වභාව කොට, ව්‍යාධි දුක ස්වභාව කොට, මරණ දුක ස්වභාව කොට පවතින්නේ. මම හොයලා තියෙන්නේ මොනවද? අබුදරුවන්, නැහිතවතුන්, මව්පියන්, එළුවන් තිරළුවන්, අස්වයින් ගවයින් ඇතුන්, රන්රිදී ආභරණ කියලා හොයාගෙන තියෙන්නේ මොනවද? ජාති ධර්ම, ජරා ධර්ම, ව්‍යාධි ධර්ම, මරණ ධර්ම. එහෙනම් මම ජාති දුක විඳිනින් ජාති දුක ඇති කරන දේවල් මම හොයලා තියෙනවා. ව්‍යාධි දුක විඳින්මින් ව්‍යාධි දුක ඇති කරන දේවල් මම හොයාගෙන තියෙනවා. ජරා දුක විඳින්මින් ජරාවටපත් වෙන ජරා දුක ඇති කරන දේවල් මම හොයාගෙන තියෙනවා. මරණ දුක විඳින්මින් මරණ දුක ඇති කරන දේවල් මම නේද මම හොයාගෙන තියෙනවා. මේ අනාර්ය පරේසණයක් නේද? මම ආර්ය පරේසණයකට යන්න ඕන. ජාති දුක විඳින්මින් ජාති දුකෙන් මිදෙන අජරාමර දහමක් හොයන්න ඕනේ. ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක විඳින්මින් ඒ ජාති, ජරා, ව්‍යාධි, මරණ දුකෙන් මිදෙන අජරාමර නිවනක් මග හොයන්න ඕන කියලා පටන් ගත්තා. අනුන්වහන්සේගේ ආර්ය පරේසණය පිළිබඳව ඒ ආර්ය පරේසණ සූත්‍රයේ කියවෙනවා. අපි මෙන්න මේ ජීවිතය තුළ ගැඹුරින් ආධ්‍යාත්මයෙන් දහමක් විමසන්නට තරම් අවබෝධයක් නුවණක් තාම වැඩිලා නැත්තම් නිබඳු තැනකින් පටන් අරගෙන අපට මේ ලෝකයේ පිළිබඳව තියෙන තෘෂ්ණාව, ආසාව අතහැරගන්න. එතකොට දුව පුතා දිහා බලන්නේ අපි මගේ දුව, මගේ පුතා තමයි. හැබැයි මේ තුල යෙදලා තියෙන්නේ දුව පුතා කියන ගෞරවණීය සෙනෙහේ නාමයෙන් වැහිලා තියෙන්නේ මොනවද? පංච ධර්මතාවය. අම්මා තාත්තා මට හරි ස්නේහවන්තයි, මට ආදරණීය වස්තුවක්. ඒ අම්මා තාත්තා කියන සොඳුරු නමින් වැහිලා තියෙන්නේ මේ පංච ධර්මතාවයේ. ස්වාමියා බිරිඳ කියන සොඳුරු නමින් වැහිලා සැඟවිලා තියෙන්නේ මේ පංච ධර්මතාවයේ. සහෝදරයා සහෝදරය කියන මේ සොඳුරු නමින් වැහිලා තියෙන්නේ මේ පංච ධර්මතාවයේ. ගේදොර ඉඩ කඩන් යාන වාහන කියලා නොඑක් සොඳුරු කැමති දෙයින් වැහිලා තියෙන්නේ, අපි අරගෙන තියෙන්නේ මේ ධර්මතාවට කියලා. අන්න අපි මේ සම්මත නම ඉවත් කරමින් සම්මත නම විනිවිද දකිමින් මේ නමින් නම් කරලා තියෙන්නේ, මේ නම අපට බොහොම සමීපයි, සොඳුරුයි. අනේ ඒ නමින් නම් කළ තැන තියෙන යථාර්ථයේ ධර්මතාවය මෙන්න මේ කියන පංච ධර්මතාවයන්ගෙන් යුක්තයි නේද කියලා බලන්න පුරුදු කළොත්, සම්මතයේ ඉක්මවා පරමාර්ථයට මනස මෙහෙව්වොත් අපට ඒ ප්‍රමාණවත් වේවි මේ ජීවිතය තුළ තියෙන තෘෂ්ණා ඡන්දේ ඉවත් කරගෙන අප්‍රමාදී වීම සඳහා. ඉතින් අපි ඒ බඳු තැනකින් හෝ පටන් ගන්න ඕන. එහෙම නැත්තම් ඊට වඩා ගැඹුරකින් යමක් වටහා ගන්න පුළුවන් නම් අපි මතක් කරලා දුන්නා දකින්නවා, අහනවා, දැනෙනවා, දැනගන්නවා කියන තැන. තවත් පුංචි සරල නිදර්ශනයක් පෙන්වන්නම්. අපි කැමති තේ බොන්න. තේක කියලා කියන්නේ මොකද්ද? උණු වතුර, තේ කොළ, සීනි, කිරි. මේ හතර එකතු කළාම අපිට හම්බ වෙනවා තේක. දැන් මට කියන්න පින්වතුනි, උණු වතුරද තේක, තේ කොළ ටිකද තේක, කිරි ටිකද තේක, සීනි ටිකද තේක. උණු වතුරක් තේ නෙමෙයි. තේකොළ ටිකක් තේක නෙමෙයි. සීනිත් තේක නෙමෙයි. කිරි ටිකක් තේක නෙමෙයි. හැබැයි දැන් අපට තේ එකක් හම්බ වෙනවා. අපි තේකේ රස ගුණ කතා කරනවා. රස නිරස ගැන කතා කරනවා. මිහිරි අමිහිරි බව කතා කරන්නේ තේක ගැන. තේකටයි අපි ඇලුම් කරන්නේ. තේක නිරසයි කියලා ගැටෙන්නේ. ඒකේ සීනි නෑ කිරි නෑ කියලායි කෝප වෙන්නේ. දැන් ඔබ මට කියන්න තේක කියන්නේ මොකද්ද කියලා. හැමදාම දවසකට කීප වතාවක් අතට ගන්නවා. බොනවනේ මොකද්ද තේක කියන්නේ? උණු වතුර වලටද තේ කියන්නේ නැහැ. කිරි වලටද තේ කියන්නේ නැහැ. සීනි වලටද තේ කියන්නේ නැහැ. තේකොළ වලටද තේ කියන්නේ නැහැ. තේකොළ වලටත් තේ කියනවා තමයි. නමුත් අපි මේ භාවිත කරන තැන තේක කියලා අපි කතා කරන තැනට ඒක අදාළද? එහෙනම් අපිට තේක කියලා අපි රස විඳින තණ්හාවෙන් ආසාවෙන් කතා කරන ඒකේ අඩුපාඩුකම් නිසා ගැටෙන කෝප වෙන තේක මොකද්ද? මේ හතරටම අයිති නේ. එහෙනම් තේකක් නැද්ද? උණුතරත් තේක නොවේ නම් සීනිත් තේක නොවේ නම් කිරිත් තේක නොවේ නම් තේකොළත් තේක නොවේ නම් තේක කියන්නේ මොකද්ද? අපි ඇලෙන බැඳෙන ගැටෙන තේක මොකක්ද? ඔන්න ටිකක් හිතලා බලන්න. මොකද්ද තේක? මොකක් වෙන්නේ? අපට තේකක් ලැබුණා නම් ඒ සඳහා සීනි තේකොළ කිරි උණු වතුර කියන මේ සතරම වැය වෙලයි අපට තේකක් හම්බෙලා තියෙන්නේ. තේ එක කියලා දැන් අපට වෙන් කරලා ගන්න බෑ. තේකක් අපට හම්බ වෙලා තියෙන්නේ සීනි තේකොළ කිරි උණු වතුර කියන මේ ධර්මතා හතරම එකට වැය වෙලා. ඒ එකට වැය වෙච්ච එකට එක් වෙච්ච තැන තමයි අපිට තේ එකක් කියලා හම්බෙන්නේ. හැබැයි තේ එක කියන එක ඇත්තටම මිත්‍යාවක්. දැන් අපි විමසුවෝ තේ එක කියන්නේ මොකක්ද කියලා අපිට හොයාගන්න බැරුව යනවා. නමුත් අපේ තදබල විවාහාරයක් තියෙන තේ එක. තේ එක නිසා අපි නොඑක් විදිහෙන් තණ්හාවට කෝපයට ගිය අවස්ථා නොඑක් නානාවිත කුසල කරගත් අවස්ථා කුසල් කරගත් අවස්ථා ඇති. හැබැයි ඔබ හිතුවේ නැතුවට විවසුවේ නැතුවට ටිකක් දැන් කල්පනා කරන්න වටිනවා තේ එක කියන්නේ මොකක්ද කියලා. එහෙනම් දැන් අපට මෙහෙම හිතාගත්තොත් තේකක් ලැබෙන තැන සීනි තේකොළ උණු වතුර කිරි මේ හතරම එකතු වෙලා මේ හතරම වැය වෙලයි තේ එක නැවති ඵලය අපට ලැබෙන්නේ. හැබැයි තේ එක සීනි වලට අයිතිත් නෑ. මොකද තේ එක සීනි කියලා කිව්වොත් වැරදි. තේ එක කිරි කියලා කිව්වොත් වැරදි. අනිත් හේතු වලින් නෑ වුණායි. තේ එක උණු වතුරයි කියලා කිව්වත් වැරදි. තේ එක තේකොළයි කියලා කිව්වත් වැරදි. හැබැයි සීනි තේකොළත් උණු වතුරත් කිරිත් කියන හතරම යෙදিলা තේ එක කියලා අපිට යමකුත් හම්බ වෙලා තියෙනවා. තේ එක සීනි වලට අයිතිත් නෑ, තේකොළ වලට අයිතිත් නෑ, කිරි වලට අයිතිත් නෑ, උණු වතුර වලට අයිතිත් නෑ. ඒ මේ හේතු හතර යෙදුණු තැන තේ එක කියන ඵලයකුත් අපට ලැබෙනවා කියන එක දැන් තේරුම් ගන්න පුළුවන්. දැන් මේ උපමාවෙන් මම ඔබට කියන්න හදන්නේ තේ හදන හැටි උගන්වන්න නෙවෙයි. දැන් ඔබට ඔබේ ජීවිතය තුළ ඔබ කරන්නේ සතර කාර්යයක්. ජීවත් වෙනවා කියලා කියන්නේ කෘත්‍ය හතරයි කරන්නේ. දකිනවා, අහනවා, දැනෙනවා, දැනගන්නවා. අහනවා කියනකොට එහෙ ගැනයි අපි කතා කරන්නේ. දකින්නවා කියන අහනවා කියනකොට කන, දකිනවා කියනකොට ඇහැ. දැනෙනවා කියනකොට නාසයට දැනෙනවා ගඳ සුවඳ, දිවට රස දැනෙනවා, කයට පහස දැනෙනවා. දැනෙනවා කියනකොට මේ ආයතන තුන ගැනම කියවෙනවා. දැනගන්නවා කියනකොට මනස සිතින් අරමුණු දැනගන්නවා. දැන් ඔබට මේ කාර්යය හතර අර ඔබ කියනවා මහා ගොඩක් වැඩ අපිට කියලා, හරියට වැඩ කියලා. ඔය කොච්චර වැඩ කියලා කිව්වත් ඔය හතර විතරයි තියෙන්නේ. ඔය හතරෙන් තොර වෙච්ච වැඩක් මේ ලෝකේ කාටවත් නෑ. දැන් බලන්න දැකීම, දැකීම මාත්‍රය අර තේක කියලා ගත්ත තැන වගේ දැකීම මාත්‍රය. දැකීමක් තියෙනවා, තේකක් තියෙනවා වගේ. දැන් තේ එකක් අපට හම්බුනේ නෑ සීනි නැතුව, තේකොළ නැතුව, මුවතුර නැතුව, කිරි නැතුව. ඒ හේතු නැතුව තේ එකක් හදන්න බෑනේ කාටවත් ලෝකේ. ලැබෙන්නේ නෑනේ. තේ එකක් ලැබෙන්න නම් අර හේතු හතර තියෙන්නම ඕන. එහෙනම් දැන් ඔබ ඉගෙන ගන්න, ඉගෙන ගත්තා මේ දින කීපය තුළ දැකීම කියන කාරණාව වෙන්නේ නෑ එහෙ නැත්තම් රූපේ නැත්තම්. චක්කු විඥානේ නැත්තම් ස්පර්ශයෙන් හට ගන්න වේදනාව, සංඥාව, සංඛාරේ නැත්තම්. හැබැයි දැකීම ඇහැ කියලා කියන්නත් බෑ, රූපය කියන්නත් බෑ, චක්කු විඥානේ කියලා කියන්නත් බෑ. තේක සීනි කියලා කියන්න බෑ, තේක තේකොළ කියන්න බෑ, තේක උණු වතුරයි කියන්න බෑ, තේක කිරි කියන්න බෑ වගේ. නිතරම මේ උපමාවත් එක්ක සංසන්දනය කරලා බලන්න. දකින්නවා කියන එක දැකීමක් තියෙනවා. දැකීමක් තියෙනවා. දැකීම ඇහැට අයිතිත් නෑ, ඇහැට ගැටෙන බාහිර රූපයට අයිතිත් නෑ, චක්කු විඤ්ඤාණ හිතට අයිතිත් නෑ, මේ ස්කන්ධයන්ට අයිති නෑ. චක්කු විඤ්ඤාණ හිත කියනකොට ඒ හිතත් එක්කම උපදින වේදනා සංඥා චේතනා ටිකත් එකටම අයිති. එතකොට ඔබ තේරුම් ගන්න දැකීමක් වෙනවා කියන තැන මේ ස්කන්ධ ටික ආයතන නොයේදී ලබන්න බෑ. සීනි, තේකොළ, කිරි, උණු වතුර නැතුව තේකක් හම්බ වෙන්නේ නෑ වගේ දැකීමක්, ඇසීමක්, දැනීමක්, දැනගැනීමක් ලැබෙනවා නම් ඒ ලැබුණු හැම තැනකම ස්කන්ධ ටික වැය වෙලයි ඒ දැනීම ලැබුණේ, ඒ දැකීම ඇසීම ලැබුණේ. මොන දැන් ඔබට අත් නොහැරෙන නුවණක් තියෙන්න ඕන, වැටහීමක් තියෙන්න ඕන. තේක ලැබෙන්නේ ඒකාන්තයෙන් මේ ධර්මතාව ටික වැය වෙලමයි. මේ ධර්මතාවයන්ගෙන් තොරව තේකක් හම්බ වෙන්නේ නැහැ. ඒ වගේ දැකීමක්, ඇසීමක්, දැනීමක්, දැනගැනීමක් ඇද්ද ඒ හැම තැනකම මේ ස්කන්ධ පහ වැය වෙලාමයි ඒ ඵලය ලැබෙන්නේ. දැන් බලන්න අපි කැමති වෙන්නේ තේයකට. රසය ගැන කතා කරන්නේ, නිරස බව කතා කරන්නේ තේයක. අපි තේයකට ඇලුම් කරනකොට අපි ඇලුම් කරලා තියෙන තව විදියකින් වලටද? උණු වතුරට, සීනි වලට, තේකොළ වලට, කිරි වලට. දැන් ඔබ බලන්න සීනි, තේකොළ, උණු වතුර, කිරි වලට ඇලුම් කළේ නැහැ. තේයකට ඇලුම් කළේ. හැබැයි තේයකට ඇලුම් කරනකොට ඒ තෘෂ්ණාව බැඳිලා තියෙන කුමකටද? කුමකටද තෘෂ්ණාව පිටලා තියෙන්නේ? සීනි, තේකොළ, උණු වතුර, කිරි කියන හතර නෙමෙයිද? තේයකට ඇලුම් කරන්න පුළුවන් ද අර හතර අතරලා? තේකත් එක්ක ඔබ ගැටුණා නම් ඒක නිරස බවක් දැකලා ගැටුණා නම් ඔබ ගැටුනේ සීනි, තේකොළ, කිරි, උණු වතුරත් එක්ක. නිදර්ශනේ තේරුම් ගන්න පුළුවන්නේ. එහෙනම් ඔබ දකින්නවා කියන තැන ඇලුම් කළොත් ඔබ අමුතුවෙන් ගන්න ඕනේ නැහැ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන ටික මම මගේ කියලා. පංච උපාදානස්කන්ධයේ ආත්ම කියලා ඉවරයි. ඇසීම දැනීම දැන ගැනීමට කැමති වුණොත් අපි නන්දති කැමති වුණොත් ඒ ඇති හරි ස්කන්ධ පහට ඔබ මම වගේ කියලා තේරෙනවා නිදර්ශනය. තේක රසයි කියලා කිව්ව ඔබ රසයි කියලා කියලා තියෙන්නේ උණු වතුර කෙරේ සීනි තේපල ටිකට. ඒ ටිකෙන් තොරව තේක පිළිබඳව අපට කතාවක් කරන්න බැහැ. එහෙනම් දකින්නවා අහනවා දැනෙනවා දැනගන්නවා කියන තැන ඔබ තෘෂ්ණාවෙන් කැමැත්තෙන් අකමැත්තෙන් හෝයදුනා ඒ තුල අපට හසු වෙලා තියෙන්නේ පංච උපාදානස්කන්ධයේ දුක. එතකොට දැන් මතක තියාගන්න තේක ලැබෙන විදිහක් නෑ මේ හේතු හතර වැය නොවි. තේකක් මෙවෙන්නේ මේ හේතු හතර යෙදුණු තැනමයි. ඔබට දැකීම කියලා යම් ඵලයක් හමු වෙනවා නම් තේක තියෙන තැන සීනිතුවේ කළ කිරි උණු වතුර පිළිබඳව වෙන වෙනම පේන්නේ නැහැ. තේකයි පේන්නේ. හැබැයි එතන අර ධර්මතා හතරම යෙදිලා. ඒ වගේ දැකීමක් යම් තැනකද ඒ දැකීම ඇති තැන මෙන්න මේ ස්කන්ධ ටික යෙදිලා කියලා අර්ථයේ උපමාවෙන් තේරුම් ගන්න. එතකොට දැකපු දෙයට ඇලුම් කරනවා කියලා කියන්නේ ඒක බාර ගන්නවා කියන්නේ අභිනන්දති. සතුට වෙනවා කියලා කියන්නේ පංච උපාදාන ස්කන්ධයටයි සතුට වෙන්නේ. දුකටයි සතුට වෙන්නේ. දුක සතුටෙන් බාරගෙන දුකින් මිදෙන්න සත්‍යක සූත්‍රයේ මේ ගැන බුදුහාමුදුරුවෝ කළ දර්ශන දේශනාව සත්‍යකට දේශනා කරලා තියෙනවා. සත්‍යකය මේ ලෝකෙ මිනිස්සු දුකට මම මගේ කියයි නම් දුකම මම මගේ කියයි නම් කොහොමද දුකින් මිදෙන්නේ? දුකින් මිදීමක් වෙන්නේ නැහැ. එනිසා අපි හැමතිස්සෙම මේ රූපේ මම මගේ කියලා වේදනාව සංඥාව මම මගේ කියලා වෙන වෙනම ගන්නවා කියන කතාවක් නැහැ. තේක රසයි කියලා ගන්නකොටම අහුවෙලා තියෙන වර ධර්මතා හතර. මොකද තේකට කැමති මං සීනි වලට කැමති නැහැ. තේකට කැමති කිරි වලට කැමති නැහැ. තේකට කැමති උණුවතුරට නම් කැමති නැහැ. තේකට කැමති කිරි වලට කැමති නැහැ කියලා කියන්න බෑ. ඔත තේකක් අම්බෙන්නේ ඔය හතරම නැත්තම්. තේක කැමති කියනකොට මේ හතරටමයි කැමති වෙලා තියෙන්නේ. එහෙනම් අපි දැකපු දෙයට දැකීම මාත්‍රයට යම් සතුට පුංචි සෙනෙහසක් පිළිගන්න බවක් කියදුනොත් ඇති ස්කන්ධ පහටයි කැමති වෙලා තියෙන්නේ. දුකටයි කැමති වෙලා තියෙන්නේ. දුකටයි මම කියලා තියෙන්නේ. දුකයි මගේ කියලා තියෙන්නේ. දුක මම මගේ කිව්වනම් දුකෙන් මිදීමක් වෙන්නේ නැහැ. එහෙනම් දැන් අපට තේරෙනවා කල යුත්තේ මොකද්ද? දෙකීමක් ඇසීමක් දැනීමක් දැනගැනීමක් වෙනකොට මෙතෙක් කල් අපි කලේ ඒක සතුටින් බාරගත්තා. අභිනන්දති, අභිවදති, අජ්ජෝසාය තිට්ඨති. සතුට උන හොඳයි කිව්වා බැසගත්තා. අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ උපජ්ජති නන්දි යාරූපේ නන්දිත දෝපදාන උපාදාන පච්චස් උපාදාන පච්චය භවෝ භව පච්චය ජාති ජාති පච්චය ජරා මරණ සෝක පරිදිය දුක්ඛ දෝමන සපායාස සම්බවන්ති. මෙන්න දුක හටගත්තේ මෙහෙමයි. දුක නැවත නැවත ඇති වුණේ මෙහෙමයි. ඒ බව දැකලා දැන් ඔබට දැකීමක් ඇසීමක් දැනීමක් දැනගැනීමක් වෙනකොට ඔන්න බිය විය යුතු කාරණාවක් බයතු පට්ටානේ බිය උපදවාගත යුතු කාරණාවක්. දැකීම් මැසීම් දැනීම් දැනගැනීම් මාත්‍රයක් වෙනකොට සතුටු වෙන තැනක් නෙවෙයි එතන. මේ සංසාර බිය හටගන්නේ මෙතනින් නේද? සසර දුක පටන් ගන්නෙ මෙතනින් නේද? මේ ඇත්ත නොදන්නා විද්‍යාව නිසා නේද සංඛාර සංඛාර නිසා නේද විඥාන ඔන්න පටිසමුපාදයට බැස ගන්න පුළුවන්. එහෙනම් ඔබට වැඩි අමුතු මහනුවණක් අවශ්‍ය නැහැ. මෙන්න මේ තැන වැටහෙනවා නම් තේරෙනවා නම් අර උපමාවත් එක්ක සංසන්දනය කරගෙන මම මේ එක තැනක සතුටු වුණොත් මේ ස්කන්ධ පහම ආයතන ටික මට තණ්හාවට අසු වෙලා නේද කියන නෝන ඇති කරගෙන දැකීමක් ඇති වෙන හැම තැනම ඇසීමක් දැනීමක් දැන ගැනීමක් ඇති වෙන හැම මොහොතකම දකින්න ඒ මාත්‍රේ. දැන් ඔබට උපාදාන ස්කන්ධ පහ පේන්නේ නැහැ ඇත. ඒ තරම් ඔබේ නෝන වැඩිලා නැහැ. ඔන්න දැන් උතන්දි තමයි ශ්‍රද්ධාව ඕන කරන්නේ. සද්ධානුසාරී ධම්මානුසාරී කියන පුද්ගලයෝ නිර්මාණය වෙන්නේ ඔන්න උතනින්. දැන් ඔබ දන්නවා ඒකාන්තයෙන් තේකක් හම්බ වෙන්නේ නැහැ මේ ධර්මතා හතර නොයේදී. ඒ වගේම ඔබට පැහැදිලි ප්‍රත්‍යක්ෂයක් තියෙනවා පෙනුනේ නැතුණාට දැකීමක් වෙන්න බෑ ඇහැ නැත්තම් ඇහැට රූපයක් ගැටුනේ නැත්තම් චක්කු විඥානේ උපන්නේ නැත්තම් ඒකාන්තයෙන් දැකීමක් වෙන්න නම් මේ ධර්මතාව ටික වැය වෙලමයි වෙන්නේ කියන නෝනක් තියෙනවා. හැබැයි දැන් දැකීම ඔබට යම් දුරකට පේන්න පුළුවන් අර ඊට වැය වෙන හේතු කාරණා ටික පේන්නේ නැහැ. ඒක පැහැදිලි ඒකට වැය වෙච්ච කාරණා ටික පැහැදිලි නේ. නමුත් දැන් ඔබ දන්නවා හොඳටම මෙන්න මේ ටික ලැබෙන්නේ මේ ටික වැය වෙලා ඉන්නේ. ඔන්න දැන් ඔබට බුදුහාමුදුරුව පිළිබඳව ශ්‍රද්ධාවක් විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් වෙලාව. මේ ටික නොදැක්කට නොපෙනුනාට දැන් ඔබට කිසියම් ආකාරයක නුවණක් තියෙනවා. සීනිතේ කුල මුණු වතුර කිරි ටික නැතුව තේකක් හම්බ වෙන්නේ නැහැ වගේ ඒකාන්තයෙන් දැකීමක් වෙන්න විදිහක් නැහැ. එහෙ නැත්තම් රූපේ නැත්තම් චක්කු විඥානේ නැත්තම් මේ ටික වැය වෙලාමයි මේ දැකීම වෙන්නේ. දැකීම ඇහැට අයිතිත් නැහැ, රූපයට අයිතිත් නැහැ, චක්කු විඥානේට අයිතිත් නැහැ. මේ ඔක්කොටම අයිතිත් නැති එකක් දැකීම කියලා කියන්නේ. එහෙනම් දැකපු දෙයට නේද අපි ඇලුම් කරලා තියෙනවා. ඔන්න අපි දකිනවා දකිනදී මේ හේතු එකකටවත් අයිති නෑ. තේකර හේතු හතරටම අයිති නෑ. හැබැයි තේක රසයි කියන ගුණයි කියන හොඳයි කියන නරකයි කියන. අපි දැකපු දේත් හොඳයි නරකයි කතා කරනකොට ඒ කතා කරන තැන ඇහැට අයිතිත් නෑ, රූපයට අයිතිත් නෑ, චක්කු විඥාණයට අයිතිත් නෑ. තේරෙනවද දන්නේ මේ කියපිට? මම තේරලා දෙන්නම්. බලන්න මේ ඉස්සරහා තියෙන බුදුහාමුදුරුවෝ දිහා පේනවද අපට? පේන්නේ නැත්තම් ළඟ තියෙන ලයිට් එකක් දිහා බලන්න. හරිද? පේනවා. දැන් එක ඇහැ දැන් හත ගෙනියන්න මේ ඇහි කෙලවරකට. මේ කන පැත්තේ කෙලවරට ඇඟිල්ලක් තියන්න. දැන් අර බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන මේ ඇහැ ටිකක් තද කරන්න, එයාට තද කරන්න, බුරුල් කරන්න. මොකද වෙන්නේ? බුදුහාමුදුරුවෝ එහාට මෙහාට පනිනවද? උඩට පහළට හරහට යන බවක් තියෙනව නේද? පේනවද? එක හැක් හොඳට වහගෙන බැලුවොත් තවත් හොඳට වෙන්නේ. පේනවද දැන් හෙලවෙන බව? දැන් ඔය හෙලවෙන්නේ මේ ආසනේ මත වැඩ ඉන්න බුදුහාමුදුරුවෝ. නැවත හොඳට බලන්න. හොඳට ඔල හෙලවෙන එකක් තියෙනවද එහාට මෙහාට? තියෙනවා. හෙලවෙන්නේ මේ තියෙන එකද? තියෙන කියලා වුණා නම් ඉතින් පහළට වෙටෙන්න බෑනේ. හොඳට බුදුහාරු වැඩ ඉන්නවනේ ආසනේ මතනේ. දැන් ඔය හොලවන විදියට හෙලවුණා නම් බිමට වැටෙන්න ඕන. ප්‍රතිමාවට මුකුත් වෙලා නැහැනේ. එහෙනම් හෙලවුනේ තියෙන එකද පේන එකද? හෙලවුනේ තියෙන එකද පේන එකද? පේන. එහෙනම් පෙවුනේ තියෙන එකද? පෙනුනේ තියෙන එකද? පෙනුනේ තියෙන එක නම් මේක බිමට පෙරලෙන්න ඕන. එහෙනම් දැන් තේරෙනවද තියෙන එකයි පේන එකයි දෙකක් කියලා? තියෙන එකයි පේන එකයි දෙකම එකක් නම් හෙලවෙන්න ඕන මේකනේ. දැන් ප්‍රතිමාව හෙලවුනේ නැහනේ. එහෙනම් දැන් අපට හෙලවෙනවා පේන්නේ, හෙලවෙනවා දකින්නේ තියෙන එක නෙමෙයි පේන දේ. එහෙනම් දැන් අපට තේරෙනවා හොඳටම පේන දේ තියෙන දේ නම් දෙකක් කියලා. එතකොට දැන් පේන දේ තියෙන එක නෙවෙයි කියලා හිතා ගන්න බැරි නේ. එහෙනම් ඔය හෙලවෙන්නේ ඇහෙද? ඔය හෙලවෙනවා පේන උඩට පහළට හරහට ඇහෙද? නැහැ මේ. එහෙනම් චක්කු විඥාන හිතද? එහෙනම් හෙලවෙන එක නැද්ද? හෙලවෙන එකකුත් තියෙනවා. ඒක ඇහැට අයිතිත් නෑ, රූපෙට අයිතිත් නෑ, චක්කු විඥාණයට අයිතිත් නෑ. එහෙනම් අපි දකින්නේ මේ එකකටවත් අයිති නැති එකක් නා. අපි හොඳයි කිව්වේ, නරකයි කිව්වේ, ලස්සනයි කිව්වේ, අවලස්සනයි කිව්වේ, මොකද්ද? එකකටවත් අයිති නැති එකක්. අපි තණ්හා කරලා තියෙන්නේත්, අපි ගැටිලා තියෙන්නේත් මොකටද? ඔන්න ඔය හෙලවෙනවා කියවට. දැන් බලන්න, ඔබ මහා දැඩි ලෙස ආදරයෙන් සෙනෙහසින් බැඳුණු තැනකට ගිහිල්ලා ඔය විදිහට පොඩ්ඩක් හොල්ලලා බලන්න. මොකකටද ඇලුම් කරලා තියෙන්නේ කියලා, මොකකටද ලස්සනයි කියලා තියෙන්නේ, තියෙන එකටද පේන එකටද කියලා. අපට පේනවා තමයි, හැබැයි ඒක ඇහැට අයිතිත් නෑ, රූපයට අයිතිත් නෑ, චක්කු විඥාණයට අයිතිත් නෑ. ඇහෙනවා තමයි, ඒක කනට අයිතිත් නෑ, ශබ්දයට අයිතිත් නෑ, සෝත විඥාණයට අයිතිත් නෑ. දැනෙනවා නාසයට, ගන්ධයට, ගාන විඥාණයට අයිති නෑ, දිවට රසයට, දිවා විඥාණයට අයිති නෑ, කායට පහසට, කාය විඥාණයට අයිති නෑ, මනසට, ධර්මයට, මනෝ විඥාණයට අයිති නෑ. දැන ගැනීම. හැබැයි මේ හේතු නැතුව දැන් ඔබට එහෙ නැත්නම් මේ ඉදිරියේ තියෙන ප්‍රතිමා වහන්සේ නොහිටින්නට, චක්කු විඥාන හිත නොතිබෙන්නට, ඔය සෙලවෙන යමක් ඔබට දකින්න පුළුවන් වේවිද? හම්බෙන්නේ නැහැ. භෞතික රූපයේ මේ ඉදිරියේ නොතිබුණා නම්, එහෙ තිබුණා, එහෙම එකක් හම්බ වෙන්නේ. භෞතික රූපයේ තිබුණා, එහෙ තිබුණේ නැත්තම් ඒත් හම්බෙන්නේ. එහෙත් තිබුණා, රූපයක් තිබුණා, නිර්වින්දනය වෙලා ඔය සෙලවෙන යමක් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් චලනය වෙන යමක් ඔබට ලැබුණා නම් ලැබුණේ, පෙනුණා නම් පෙනුනේ, ඇහත් රූපයත් චක්කු විඥානයත් කියන හේතු ටිකම වැය වෙලා. අර තේක හම්බුණා වගේ. ඇහිල වෙන එකක් හම්බ වුණා, ලස්සනයි කියන්න හෝ අවලස්සනයි කියන්න හෝ, හොඳයි කියන්න හෝ නරකයි කියන්න හෝ, උසයි කියන්න හෝ මිටි කියන්න හෝ හම්බ වුණ එකක්. හැබැයි ඒක මේ හේතු එකකටවත් අයිති නැති එක. හොඳයි, අපි දකිනවා කියන තැන යෙදෙන්නේ ඔය වගේ ධර්මතාවයක් නා. අපි මේ ගහ මරාගෙන ලෝකයේ තුල ගස්තුන් හදාගෙන තියෙන කොහොමද? හේතු එකකටවත් අයිති නැති, ඒත් හේතු නිසාම හටගෙන හේතු නැති වෙනකොටම නැති වෙන ධර්මතාවයකට. තෙලු තිරයක් දැල්ලත් ඇති කල්හි ආලෝකය කියලා යමක් හටගන්නවා. ආලෝකය කියලා යමක් තියෙනවා. හැබැයි ආලෝකයේ තෙල් නෙමෙයි, තිරය නෙමෙයි, දැල්ල නෙමෙයි. ආලෝකයේ තිරය කියලා කිව්වොත් වැරදි. ආලෝකයේ තෙල් කියලා කිව්වත්, ආලෝකයේ දැල්ල කියලා කිව්වත් වැරදි. ගහක් පොළවක් ආලෝකයක් නිසා සෙවනැල්ලක් තියෙනවා. සෙවනැල්ල සුවදායකයි, සනීපයි. හැබැයි සෙවනැල්ල කියන්නේ මොකද්ද? සෙවනැල්ල පොළවද? සෙවනැල්ල ගහද? සෙවනැල්ල ආලෝකයද? අනේ, මේ එක හේතුවකටවත් අයිති නෑ සෙවනැල්ල. හැබැයි සෙවනැල්ලක් තියෙනවා. ඒක සුවදායකයි, සැපදායකයි කියනවා. ඒක කරදරයක්, හිරිහැරයක් කියලා කියන්නත් පුළුවන්. ඉතින් සෙවනැල්ල කියන්නේ මොකද්ද? මේ හේතු එකකටවත් අයිති නෑ. හේතුන්ගෙන් තොරව සෙවනැල්ලක් හටගන්නත් බෑ. එහෙනම් අපිට කියන්න වෙනවා හේතුඵල ධර්මතාවයක්. හේතුඵල ධර්මතාවය කියලා කියන්නේ මේ හේතුව නිසා මේ ඵලයක් හටගන්නවා කියන එකම නෙමෙයි. ඊටත් වඩා සියුම් මේක. හේතු ඇතිකල්හිමයි ඵලය හටගන්නේ. දැන් ගහ පොළව ආලෝකයත් ඇතිකල්හිමයි සෙවණැල්ල හටගන්නේ. දැන් ගහ පොළව ආලෝකයේ නැති වුණොත් සෙවණැල්ලට තප්පරයක්වත් රැඳෙන්න බෑ. පවතින්න බෑ. සෙවණැල්ලක් තියෙනවා මේ හේතු ඇතිකල්හිම. මේ හේතු ඇතිකල්හි පෙර නොතිබීම හටගන්නවා සෙවණැල්ල කියලා එකක්. හැබැයි මේ හේතු තුනෙන් එකක් හරි නැති වුණොත් ආලෝකේ නැති වුණොත් 10යි 15යි තිබුණාට සෙවණැල්ලක් හම්බ වෙන්නේ නැහැ. හේතු තුනම ඇතිකල්හි සෙවණැල්ලක් හම්බ වෙනවා. හේතු තුනෙන් එකක් හෝ අහිමි වෙනකොට ඉතුරුවක් නැතුවම අවසන් වෙනවා. දැන් කාටවත් කියන්න බෑ මේ හේතු නැතුව සෙවණැල්ලට තප්පරයක්වත් ඉන්න පුළුවන් කියලා. තෙල් තිරය දැල්ල කියන මේ හේතු තුනම ඇතොත් ආලෝකයක් තියෙනවා. හැබැයි ආලෝකය තෙල් නැතුව, තිරේ නැතුව, දැල්ල නැතුව තප්පරයක්වත් පවතින්න බෑ. හේතු ඇති කල්හිමයි ආලෝකය. හේතු නැති වෙනකොට නැතුව යනවා. අන්න පෙර නොතිබීම හේතු ඇති කල්හි ආලෝකය කියලා යමක් හට ගන්නවා. පෙර නොතිබීම හටගන්නේ. ඉස්සර තිබුණ නෙමෙයි. පෙර නොතිබීම හටගන්නවා. ඉතුරුවක් නැතුවම අවසන් වෙනවා. දැන් හේතු රූපයත් චක්කු විඥානයත් ඇති කල්හි පෙර නොතිබීම චලනය වෙන එකක් වෙනවා. පෙර නොතිබීම ඉස්සර තිබුණේ. දැන් හේතු රූපයත් වෙන වෙනකොටම වෙනුණු දේ ඉතුරුවක් නැතුවම මෙන්න මේ ධර්මතාවයයි අපි දැක ගන්නවා. මෙතනයි අනිත්‍ය දකින්න තියෙන්නේ. මෙතනයි දුක අනාත්මය අපට හමු වෙන්නේ. පටිච්චසමුප්පාදයේ ගොඩනැගෙන්නේ මෙතන. චතුරාර්ය සත්‍ය හමු වෙන්නේ මෙතන. ආර්ය අෂ්ටාංගික මාර්ගය ගොඩනැගෙන්නේ මෙතන. ඒ නිසා මෙන්න මේ ධර්මතාවය මත පිහිටන්න. තර්කයේ උපමාව අරගෙන මෙන්න මෙහෙම ධර්මතාවයක් වෙනවා මේ හේතුයකටවත් අයිති නැති. මේ හේතු නැති වෙනකොටම මේ ඵලයද නැති වෙලා යනවා. ඒ ධර්මතාවයේ දුක හැටියට බුදුහාඳුනු නම් කරන සංකේතයේ පංචපාදානස්කන්ධ දුක්. ඇයි මේකට දුක කියලා දක්වන්නේ? හේතු කාරණා කීපයක් නිසා. මේ ඉපදෙන නිරුද්ධ වෙලා යන එකේ ජරා ව්‍යාධි මරණය තියෙනවා නෙමෙයි. එතනත් ජරා මරණයක් තියෙනවා. ඒ හටගත් ඇහැ රූපේ චක්කු විඥානේ ස්පර්ශ වේදනා සංඥා චේතන හට ගැනීම જાතිය තියෙනවා. ඒවා ගෙවෙනවා, දිරාපත් වෙනවා, දිරීමක් තියෙනවා, බිඳෙනවා, මරණය තියෙනවා. જાති ජරා මරණය තියෙනවා. ඊට වඩා භයානක එතන නෙමෙයි. ඒක අපි දැක්කත් ඒක සිද්ධ වෙනවා. දැන් මෙතන මේ ජරා මරණය මෙතනින් නොදැක්කොත්, જાති ජරා මරණය මේ ස්කන්ධ ටිකෙන් නොදැක්කොත් අපි මේක සත්වයේ පුද්ගලයේ කෙනෙක් තේ එකක් කෝපි එකක් කිරි එකක් කියලා අල්ල ගන්නකොටම ඒක ප්‍රමාණවත් අපට සසර බොහෝ කාලයක් ජරා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් විඳිමින් සසර ගෙවන්න. ඒ තේක සිහි වුණොත් ඇති මරණ මොහොතේ තේකට තෘෂ්ණාව උපදින්න පුළුවන්. තේකක්වත් හරියට හදලා දුන්නේ නැහැ නේ කියලා කෝපය ඇති වුණත් ඒ ඇති අපාය යන්න. මං හදාගත්ත තේක අනේ බුදුහාරණ පූජා කළා නේ කියලා හිතාගත්තොත් ඇති දිව්‍ය ලෝකය. දැන් අන්න බලන්න අර හේතු හතර යෙදিলা හේතු හතරටම අයිති නැති දෙයක් අරමුණු උනේ දිව්‍ය ලෝකය යන්න පුළුවන් අපාය යන්න පුළුවන්. ඒ වගේ මේ දැකීම ඇසීම් දැනීම් දැනගැනීම් කියන තැන නිමිත්තක් වශයෙන් සලකුණක් වශයෙන් යම් මාත්‍රයක් අහුනොත් ඇති ඊට සාපේක්ෂව තමයි අපි කුසල කුසලයේ ගොඩනගන්නේ. දැක්ක දෙයට සාපේක්ෂව තන වෙච්ච තැන කුසල කුසලයේ ගොඩනැගෙනවා. සුගතිය දුගතිය සසර ගොඩනැගෙන්නේ. එනිසා මේ සසරින් මිදෙන මඟ මෙතන තියෙනවා. තවදුරටත් හිතන්න, තවදුරටත් හොයන්න, විමසන්න, ඒ සඳහා ඔබට බාර කරමින්, මේ බඳු තරමකින් දකින්න බැරි නම් ලෝකයේ තුල හම් වෙන හැම ධර්මතාවයක්ම මේ ධර්මතාව පහට අයිති නේද කියලා අර අලබ්බණීය ධර්මතාවසෙන් දකිනින් කෙසේ හෝ නුවණ වඩාගෙන ඊට උපකාර පිණිස සමාධිය වඩාගෙන සමාධියට උපකාර පිණිස සීලය සම්පූර්ණ කරගෙන සීල සමාධි ප්‍රඥා ත්‍රිසික්ෂාවන් සම්පූර්ණ කරගෙන මේ ජීවිතයේම මේ ගෞතම බුදු සසුනේම සසර දුක් නිමා කොට ලබන උතුම් නිර්වාණ සාන්තිය ඔබ අප හැම දිනාටම ලැබේවා සැලසේවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. අද දවසේ අපි හැමදෙනා විසින් සිදු කරගත් මේ උතුම් පින්කම මතු බුදු වෙන මෙත් බෝසතාණන් වහන්සේ ඇතුළු බුද්ධ බෝසත්යන් වහන්සේලාටත් අල්පේ සරක් මහේසාක්‍ය සාසන මාමක උපකාරක පින්කම් දෙවියන්ටත් මේ පින් අයිති වේවා. දිවයිසුර වැඩි දියුණු වේවා. පතන බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙත්වායි සාදු කරගන්න. ඒ වගේම අද දවසේ පින්කමේ දායකත්වයේ දරන ඒ ලයිනල් ඉදිරිසිංහ මහත්මයා නමින් මේ පරලෝකීය ඒ ආදරණීය මව්පිය දෙපළ ප්‍රධාන කොට ඇති කුල පරම්පරාගත ඥාතිවරු, ඒ වගේම දුලා ඉදිරිසිංහ මහත්මිය නමින් මිය පරලෝකීය හිමෞපිය දෙපළ ප්‍රධාන කොට ඇති කුල පරම්පරාගත ඥාති හිතයිසීන්, ඒ වගේම රංජිනී අල්විස් මහත්මිය නමින් මිය පරලෝකීය කුල පරම්පරාගත මෞපිය ගුරුවරාදී සකල විද ඥාතිවරු, ඒ වගේම රුක්මල් නෝනා මහත්මිය නමින් මිය පරලෝකීය ඒ මෞපිය දෙපළ මව්පිය දෙපළ, ඒ වගේම ඥාති පුතණුවන් ආදී කොට ඇති කුල පරම්පරාගත ඥාතිවරු, ඒ වගේම චමිලා මහින්ද චම්පා මහින්ද මහින්ද පියසිරි චම්පා මහත්මිය නමින් ඒ දෙපළ නමින් මිය පරලෝකියා වූ යම් තාඥාතිතයි සීලයේ නම්මල්පිය ගුරු රාදී වශයෙන් ඒ සසරගත සියලු ඥාතිවරුන්ට අපි හැම දෙනා නමින් නැසී මේ පරලෝකීය මව්පිය ගුරු රාදී සියලු ඥාති වර්ගයාටත් මේ ස්ථානයේ ඇතිකොට මේ ස්ථානයේ බිහිකොට මිය ගිය ඒ හිල්ලා බින්සේකර හිල්ලා ජයවර්ධන මෙතිනිය ඒ ස්වාමි පුත්‍රයාණන් ආදී කොට ඇති අද දවස් මේ මොහොත දක්වා මේ රැක බලාගත් දියුණු කළ මියගේ ඥාතිතයි සීන්ටත් දායකාර්තාදීන්ටත් මේ පින් එකසිය අත්වේවා. සසර ජීවිත සුවපත්වේවා. දුක්පිරි සසර ගමන නිමා කොට අපේ ඥාතිවරු දෙව් සැපතින් මිනිස් සැපතින් සැපවත්ව උතුම් නිවනින් සැනසෙත්වා යන කාරුණික අදහසින් සාදු කියලා ප්‍රමියානුමෝදනා. එවගේම අද දවසේ මේ උතුම් පින්කමේ දායකත්වයේ දරමින් මේ හැම දෙනාටත් ලෝකයට සද්ධර්මලාභය උදා කර දුන් ලයිනල් ඉදිරිසිංහ තුලා ඉදිරිසිංහ ඒ මහත්ම මහත්මාවන් දෙපළටත් ඒ පවුලේ දියණියන් මනුපුරමිනි පිරියන් ආදී කොට ඇති ඒ පවුලේ හැම දෙනාටමත් රංජනී අල්විස් නොනා මහත්මිය ඒ පවුලේ සෑම සියලු දෙනාට අද්දෝ දරුවන් ඇතුළු හැම දෙනාටත් රුක්මණී මහත්මියගේ පවුලේ සෑම සියලු දෙනාට විශේෂයෙන් තමන් අසනීප වෙච්ච වෙලාවේ තමන්ව රැකබලා ගන්නට කටයුතු කළ උදව් උපකාර කළ හිතයිසී හැම දෙනාටමත් මව්පිය ගුරුවර ආදී සෑම සියලු දෙනාට ඒ වගේම චමිලා නොනා මහත්මිය මහින්ද පියසිරි මහත්මා නම් චම්පා මහින්ද එදෙපළ නමින් යම් තාක් මව්පිය ගුරුවර ඥාති මිත්‍ර දූ දරුවා ආදී පවුල්වල වාසය කරයි නම් ඒ හැම දෙනාටම ඉතයි සී හැමට ඔබ අප හැම දෙනාටත් හැදු වැඩ ගුරු දෙමාපියන්ටත් මේ පුණ්‍ය බලයෙන් සර බලයෙන් තුනුරුවන්ගේ අනුභාවයෙන් ආශිර්වාදයෙන් යම් තාක් දුරසමාන අදුරසමාන ගොදුරු බාධක ඇත්නම් ඒ සියල්ලක් මගේ හැරේ නිදුක් නිරෝගී භාවයේ චිරජීවන සියලු යහපත සියලු සාන්ති සියලු සහනී සැනසීම ළඟා වේවා සියලු සම්මයක් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් සමුරුදු වේවා සසරේ සරණාතුරු නරකාදී දුකති බයකට සාපිපාසාදී දුකකට නොපැමිණ දුර්ජන ඇසුරෙන් මිදී සත්පුරුෂ ඇසුරෙන් තව තවත් දහම් මගට කුසල් මගට යොමු අපි හැම දෙනාගේ මේ කාය නරමුණ බලාපොරොත්තු ප්‍රාර්ථනාව වන උතුම් නිර්වාණ සාන්ති අපි හැම දෙනාටම පල්නොවේවාම ලැබේවා සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වට්ටන්ති ආයුවං සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සබ්බ සම්පත්ති නේවච අතෝ නිබ්බාන සම්පත්ති නිගාතේ සමිජ්ජතු.